ස්කන්ධ කියනකොට හරියෙන් කතා කරමු. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. විඤ්ඤාණ පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලයතන සලයතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා පටිච්ච සමුප්පාද එහෙම. තමන් හිතන දේ තමයි. තමන් ස්කන්ධ කියලා හිතන්නේ මොනවද? මොනවද ස්කන්ධ කියලා හිතන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහ. මේ රූපේ කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධ ටික මොනවා වූ ස්කන්ධ? දුක්ඛ ස්කන්ධ කියලා දැන් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? එහෙනම් පංච උපාදානස්කන්ධ හැදුණා නම් ඔබ දුක වෙන්න ඕන ධර්මයට අනුව. එහෙම කියනවා කියලා හරියටම කියනවා. දුක්ඛ ස්කන්ධ කියලා කියනවා. මට නම් දැනෙන්නේ නැහැ ඔබ දුකයි කියලා නේද? ඔබ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කියලා තියෙනවා. ඈ මේ හොයන්න ඕනේ ඇයි උකට දුකයි කියන්නේ කියලා. නේද? අපි ධර්මයේ දැකලා නැති හින්දා අපට දැනෙන්නේ නැහැ ඒවා දුකයි කියලා. ඈ ඔය දුකයි කියලා දැනුණා නම් කොහොම ඉන්නේත් නැහැ. එහෙනම් ඔයිට ඉක්මනට අවබෝධ කරනවා ධර්මයේ. සංකීර්ණ පංච උපාදාන කන්දා දුක්ඛා කියන එක දැක්කනම් එතනම තමන්ට මාර්ගය උපද්දව ගන්න පුළුවන්. ඔබ දකින්න ඇති කම තමයි මේ ප්‍රශ්න. ඒ එහෙම කියලා තියෙනවා. මේක අපේ දැනුමක් විතර. දැක්මක් නෙමෙයි. ඥානං පස්සං යථා භූතං කියනවා. ඥානං කියන එක තමයි පස්සන් කියන්නේ තමයි දැක්කොත් නේ දැනගත්ත දේ දැක්කොත් දැක්මක් කරගත්තා. ඔතන තමයි අඩුව තියෙන්නේ. දන්නා ගොඩාක් දන්නා. දැනුම කොහෙන්ද ගන්න? තව කොහෙන්ද? ඔව්. මම අද පත්‍රිකා උද්ගෙන හැලලා දුන්නා. ඒකටත් මට කියන්න තියෙන්නේ ওই ටික. දැනුම නම් ඕකේ තියෙනවා. දැක්ක කියන එක තමයි නැත්. ඒ තොඳයි කොහෙන් හරි දැනුම අරගෙන හරි මේකට දාන එක හොඳයි. ඒකත් අපි යගේ කරනවා. ඒ දැක්ම නැතුව දැනුමෙන් විතරක් කතා කරන්න ගියාම ඒ සිවුත්යන් සමහරට අමු වෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕන. මේ දැනුම දැක්ම කරගන්න. වෙන පොත්වලින් අරන් අර මෙහි තියෙන ඒවා එකතු කරලා කියන්න පුළුවන් මේක කියලා. මේක නිකම්ම තේරෙනවා දැනුමක්ද දැක්මද කියලා. නේ? පංච උපාදානස්කන්ධය දුකයි කියලා දන්නවා. ස්කන්ධ පහ දුකයි කියලා දන්නවා. ඒක තමයි හරි. එහෙම කියන එක බොහොම හොඳයි. යන්න අර පොතේ තිබුණා මෙහෙම. ඒක තමයි දැනුම කියන්නේ. නැත්නම් අර ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම. හැබැයි ඉතින් ඔක මගේ දැක්මක් නම් උනේ නැහැ තාම. ඒකනේ අහන්නේ. පංච උපාදානස්කන්ධේ දුකයි කියලා අහලා තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉතින් අපි මොකද කරන්න ඕනේ? හොයන්න ඕනේ ඇත්තටම මේක දුකද නේද? දැන් පංච උපාදානස්කන්ධේ කිව්වහම පහක් තියෙනානේ නේද? රූපය තියෙනවා, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය. ඔව්ව තියෙන තැන දුකයිද කියන එක දැන් හොයන්න ඕන. දුකයි. ඒක දැනුමක්ද දැක්මක්? වේදනා නන්දක බව දැක්ම. දැන් මෙතන බණ පොතක් තියෙනවා. මේක නම් ඉතින් තමන් අරන් තියෙන එක. අලුත් පොතක් ගෙනත් තිබ්බොත් එහෙම. ඇවිල්ලා බලන්නෙත් ඒක. අද මං ගේන්නත් එකලා ගේනාවේ නෑ. මොකද බොහොම ටික දෙනයි තාම අරන් ගියේ වගේ. ගේන්නේ තියෙද මං දෙන්නේ නෑ අලුත් පොත. ඊළඟ පොත පස්වෙනි පොත ගන්න ඕන නම් ඔය අරන් ගියේ ඒවා කියෝලා අරන් නේ. ඊළඟ දවසේ ගෙනාවොත් ඊළඟ දවසේ ගන්න පුළුවන්. අද කීප දෙනයි ගෙනාවේ ඒගොල්ලන්ට මම දෙන්නම් වෙනවා. පොත් එකතු කරන්නේ නැහැට දෙන්න. ඇයි එකතු කරන්නේ? ආසහින්දා නේද හොයන්නේ? මේක මොකද්ද? පොතක්. පොත කියන්නේ අර පහෙන් මොකද්ද? රූපයක්ද, වේදනාවක්ද, සංඥාවක්ද, සංකාරයක්ද, විඤ්ඤාණයක්ද?
රූපයක්.
පොත කියන්නේ රූපයක්. CD එක කියන්නේ
රූපයක්.
නේද? රූප උපාදානයේ දුකද නැද්ද? අහලා තියෙනවා.
දුක ලැබුණ නැත්නම් දුකයි.
ඈ? ඔව් අපිට ලැබුණ නැත්නම් දුකයි. ලැබුණොත් හරි සතුටුයි. අපිට රූපේ ලැබුණොත් හරි සතුටුයි. පොර කාලා මේ ලබා ගන්න හදන්නේ. ඈ? රූප උපාදානයේ පොර කාලා අරගන්න හදන්නේ. දුකයි කියලා දැනගෙන දුක අරගන්න පොර කාලයි. හරි ආසයි දුක එකතු කරගන්න නේ. එහෙමද? හේතු වැඩක් නැහැ මාකේ. ඒක රූපයන් උපාදාන කරගන්න. ඒක මේ මේ කන්නේ පොර කාලා. ගිහිල්ලා අරගන්න. ඒ දුකයි කියලා දැකලාද සැපයි කියලා හිතාගෙන?
සැපයි කියලා හිතාගෙන.
සැපයි ලෝක හම්බ වුණා තමයි සැප තියෙන්නේ. මර දැල්ලට පණින පළගැටියක් ඔහම නේද? ඔය දැල්ල ලැබුණොත් තමයි ඔය දැල්ලට ගියොත් තමයි සැප තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ අපිව උපමා කරනවා පළගැටියකට. මේ රූපයට ඇලෙන්නේ පළගැටිය දැල්ලට ඇලෙනවා. ඇයි පළගැටිය දැල්ලට ඇලෙන්නේ?
සැපයි
කියලා හිතාගෙන. ඒක ඇත්ත දකින්න උට නුවණක් තියනවද?
නෑ.
ඔතෙන්ට ගියොත් ඕක ලැබුණොත් මාව දුකටපත් වෙනවා කියලා දකින්න උට නුවණක් තියනවද? පිච්චෙනවා කියලා දකින්න? නෑ. දුක දුක බව දන්නේ නෑ. රූපයේ දුක බව අහලා තියෙනවා. රූපයේ දුක බව දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙම. ඥානං කියන එක තියෙන අපස්සං කියන එක නැහැ. කියන රූප උපාදානේ නම් දුකයි. ඒ වුණාට කරන්නේ මොකද? තව තව රූපයක තුනනවා. අර දැල්ලට පණින පළගැටියෝ ගේ නෙවෙයිද? වෙනා දැනුමේ දැක්මේ තියෙන වෙනස. එහෙම තමයි අපිට පේන්නේ. ඔය බුදුහාමුදුරුවෝ දුකයි කිව්වට අපිට දුකක් ඇති වෙන්නේ නැහැ නෝ. ඒකේ සපන්නේ
තියෙන්නේ. උතනමද රූපයෙන් දුකක්
එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක තමයි. එතකොට බුදුහාමුදුරුවෝ මේ සමහර රූප වලින් තමයි දුක එනවා කියලා දෙන්නේ. සමහර ඒවා නෑ. අපිට හොඳ ඒවයි දුක එන්නේ. අපේ දරුවන්ගෙන් දුක එන්නේ නෑ. බණ පොත් වලින් දුක එන්නේ නෑ. ඒවා රූප නෙමෙයි. නේද? ඒවා රූප බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අහු වෙන්නේ නැති රූප. දැනුම තියෙනවා. තව දැනුම එකතු කරන්න තමයි පොතුත් එකතු කරන්නේ. අන්න ඒක තමයි හොයන්න ඕන. දැනුමෙන් දැක්මකට යන්න බැරි වෙලා තියෙන්නේ ඇයි?
ඒක දැනුමට ආදර්ශ කරගෙන
නේද? දැනගත්තු දේ හොයලා නැහැ නුවණින්. නේ? ඔබේ කටපාඩම් කරගෙන ඉන්නවා. අහුවත් වමාරන්න දන්නේ. රූප උපාදානස්කන්ධේ දුකයි. ඒ වුණාට අපි එකතු කරන්නේම රූප. හරි ආසයි දුක් ටික එකතු කරා. දුකයි කියලා දැක්කනම් එකතු කරයි. නෑ. බලමු ඊළඟ දවසේ තරන් එයිද කියලා. දුකෙන් නිදහස් වෙන්න ඕන. දැන් අපි මේ අනිත් දවසේ නෑ භාවනාව නේද? පොය පොය ඔව්. පොය දවසට මෙතන නෑ ආ. එහෙනම් ඊළඟ දවසේ ගේන්නේ පා දැන් කියයි අපි ගෙනාව මේ හිටියේ නෑ නේද? එහෙනම් අරන් ගිය. ඔය දවසට ඔබ ටිකක් මෙනෙහි කරලා තව ටිකක් අවබෝධ කරගන්න. එතකොට හිතේ යෝ මේ දුකනේ ගොඩ ගහගෙන ඉන්න ඉක්මනට මේක දිහින් දෙන්න ඕන. මම සති දෙකක් මා දෙයන අරන් යන ගෙදර තියෙන ටික කියවන්න. නේ? නේද? කියවලා අරන් ගෙන්න පුළුවන්. තව කෙනෙකුට දීලා ධර්ම දානයක් කරගන්න. හරි. දැන් දැනුම දැක්මක් කරගන්නේ කොහොමද? ඔකට තමයි මේ දහම අහන්න සාකච්ඡා කරන්නේ. නුවණින් විමසන්න. දැනගත්තු දේ දැක්මක් කරගන්න. තමන්ගේ දැක්මක් කරගන්න මේක ප්‍රශ්න කර කර අහනවා. නේද? මේ අදුකයි කියලා කියනවා මට නම් දැනෙන්නේ නෑ දුක. මොකද්ද මෙතන අඩුව? ප්‍රඥාවේ අඩුවක් තියෙනවා. ඒක ප්‍රඥාව වඩන විදිය බුදුරජාණන් වහන්සේ දෙන්නලා තියෙනවා. දහම කියන්නේ ඒක නේද? ඒකට අපි දහම උදව් කරගන්න ඕන ඇත්ත දකින්. ඇත්ත දැකලා නැති හින්දානේ අපිට වැටහෙන්නේ නැත්තේ. දැනුමෙන් අහලා තියෙන රූපේ දුකයි කියලා අපි අල්ලගන්නේම රූප. ආස කරන්නේම රූප වලට. නේද? ඒකට එහෙම වෙනවා නම් තේරුම් ගන්න ඕන අපි ඇත්ත දැකලා නැති ගමයි. රූපයේ ඇත්ත දැකලා නැහැ. මේ රූපයේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේ ඉතින් අපි ගැන අනුකම්පා කරලා ඔන්න එක එක ක්‍රම ටිකක් කියා දීලා තියෙනවා. නේද? දැන් අපි අර පළගැටිය ගැන අනුකම්පා කරලා තනේ මුදැල්ලට වැටිලා පිච්චෙනවනේ. දුකටපත් වෙනවනේ කියලා. ඉතින් අපි මොකක් හරි ක්‍රමයකට මුදැල්ලට පණින එක වළක්වන්න බලනවා නේද? වාහන අචිනියක් දාන මොකක් හරි දැලක් දාන උවිතෙන් අපිට බැන බැන ඇති නේද? මට මේ මම මේකට පණිනවට ඒක වහනවා කියේ. ඈ? දැන් මම පොත් දුන්නොත් ගන්න එපා කිව්වොත් එහෙනම් මට බැන බැන යන්නේ. ඉතින් දන්නේ නැහැ දුකක් එකතු කරන්න කියන්නේ. එකකට වඩා ගන්න ඒ වගේ වහ මුන්න නරක් කරගෙන යන්න හොරෙනුත් තරන් යන ඒ දැනෙන යම්කිසි මට්ටමක දුකකුත් තියෙනවා. දැන් ශරීරය දුකයි කියලා නම් හොඳට දැනෙනවා ඔය වාඩිලා ඉන්නකොට.
මේක
දරාගෙන ඉන්න එක දුකයි කියලා. දරාගෙන ඉන්න එක නෙමෙයි මෙහෙම ඉන්න එක නම් දුකයි. ඒ කියන්නේ ඇගිටලා ඇවිද්දා නම් ওই දුක
නෑ මන්නම් දරාගෙන ඉන්න එකක් දුක්ද ඒක තිස්සේ
ඒකේ දුක දකිනවා කියන්නේ අලු ගානේ අපිට ටිකක් වෙලා ඉන්නකොට අමාරු හින්දා දුකක් තියෙනවා. ඒක අපිට පේන්නේ අපි ඉතින් හැමතිස්සෙම ඒක වෙනස් කර කර ඉන්නේ. මේ දුක දකින්නේ. මොකද අපිට දැන් මෙහෙම ඉන්නකොට දුක තිබුණාට ඔය ඉරිය වෙනස් කළොත් ඔය දුක නැහැ නේ කියන එකනේ පේන්නේ.
මරණ මේක කොහොමද දරාගෙන ඉන්න එකම දුකයි කියලා තේරලා තියෙනවා. මේක වෙනස් කිරීම වෙනෙයි.
ඔව්.
ඉතින් නමුත් මේක ගැලවෙන්න බැරි කමක් තියෙනවා කියලා තේරෙනවා.
මේක. නෑ නෑ තේරෙනවා නම් හොඳයි. ඒක දකින්න අපි උත්සාහ කරනවා. රූපය දුකයි කියන එක දැන් අපි අහලා තියෙනවා නේද? ශ්‍රද්ධාවෙන් අපි පිළි අරන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා ඔබ දුක වෙන්නේ නැති. දැනෙනවා නම් හොඳයි. දැනෙනවා නම් හොඳයි. හැබැයි දැනෙන්නේ සමහර රූප විතරයි දුකයි කියලා දැනෙන්නේ. සමහර රූප එහෙම නැහැ. මගේ රූපේ දුක වුණාට මගේ දරුවා නම් හරි සැපයි.
මරණ ඔක්කොම රූපවල දුකයි කියලා. මොකද ඇත්ත කියන්නේ. ඔක්කොම දේලා. ඒක ඒකත් ඒක මොකද කියන්නේ. මොන කිනවා නෙමෙයි.
හොඳයි හොඳයි.
එතකොට
ඒත් ඒක ගැලවෙන්න බැරි කමක් තියෙනවා ඒක යනවා. ඔව් ඒක ගැලවෙන්න ඕනකම ආවොත් එයාට තියෙනවා.
මේක නිසා තමයි මෙතෙන් දෙන්නේ ගැලවෙන්න ඕනකම තියෙනවා.
දැන් අපි ඉස්සෙල්ලා බලමු දැන් රූපය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය පිරිසිඳ දකින්න. නේද? රූපයේ ඇත්ත ඇති ඇති දකින්න යථා භූත ඥානය ඇති කරගන්න. ඇයි ඔහොම කියන්නේ? අපිට ඔය යථාභූත ඥානේ තියෙන හින්දාද නැති හින්දාද
නැති
නිසා නැති නෝක පිළිගන්න ඕනේ ඉස්සෙල්ලා නේද අපි තවම රූපය පිරිසිඳ දැකලා නැහැ කියන්නේ මොකද රූපය පිරිසිඳ දැක්කනම් එක රූපයකට එක වෙලාවක දුකයි තව රූපයක් තව වෙලාවක සැපයි කියලා හිතන්න විදිහ
නැහැ
එහෙම හිතනවා නම් ඒකෙන් තේරුම් ගන්න ඕන මේක ආම ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවයේ දැකලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතන අනිවාර්යෙන් රූපය කියන එක තියෙනවනේ නේද? රූපයක් බාර ගැනීම අල්ල ගැනීම අනිවාර්යෙන් දුක වෙන්න ඕනේ. නේද? මේක එක වෙලාවකට සත්‍යයි තව වෙලාවකට පුරුයි වෙලා හරියන්නේ නැහැ. හැම රූපෙටම පොදු වෙන්න ඕන මේ ධර්මතාවය. රූප උපාදාන ස්කන්ධේ දුකයි කියන එක. දැන් අපි ඉස්සෙල්ලා රූප ටික අඳුර ගන්න ඕන. මොනවද අපි රූප කියන්නේ කියලා. මොනවද රූප කියන්නේ? ශරීරය රූපය. තව? ශරීරය විතරද රූප?
නෑ.
එළියේ තියෙන ඔක්කොම රූප නේ ඉතින් බාහිර ශරීර ටික අනිත් අයගේ ශරීර ටික ඔක්කොම රූප
සවිඥානික
ඔව් එතකොට ඒවයි සවිඥානික නැත්නම් පණ තියෙන ඒවත් තියෙනවා පණ නැති ඒවත් තියෙනවා රූප නේද එතකොට ඒ රූප අපිට එක එක විදිහට වර්ග කරන්න පුළුවන් දුර තියෙන රූප කියන්න පුළුවන් ළඟ තියෙන රූප කියන්න පුළුවන් අපි කැමති රූප කියන්න පුළුවන් අකමැති රූප කියන්න පුළුවන් නේද? කීන ප්‍රණීත. ඒක තමයි කැමති රූප සැපයි අකමැති රූප දුකයි කියලා අපිට හිතෙනවා. ඈ. ඒක තේරුම් ගන්න ඕන ඔය ලෝකෙට අයිතිව රූප දකින්න විදිහ මිස රූපේ ඇත්ත ඇති හැටි නෙවෙයි. රූප වෙනස් වෙනවා. වෙනස් වුණාට ඉතින් අපි ආස කරන රූප නැද්ද? කෑම වෙනස් වෙනවා නේද? සතියක් විතර තියාගන්න පුළුවන් ද අද කෑම වේල? බෑ. මේ වෙනස් වෙනවා. ඒ වුණාට ඔය කෑම දැක්කම ආසා හිතෙන්නේ නැන්නේ. ඔබ තිබුණොත් පිළුණු වෙනවා කියලා දන්නවා නේද? ඊට කලින් කන්න ඕන නේද? ආසා හිතෙන්නේ නැද්ද දැන් ඒක වෙනස් වුණාට? බෑ ඉත අපිට තණ්හා කරන්න ඕකද? තණ්හා කරනවා නේද? ආසා කරනවා. ඇයි? එතකොට තේරුම් ගන්නවා රූපේ පිරිසිඳ දැකලාද නැද්ද? නැහැ. නේද? එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපිට තව මේ දහමෙන් ගන්න ප්‍රයෝජන තියෙනවා. ප්‍රඥාව වඩන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් මේක කිව්වා නම් දුකයි කියලා ඒක දුකම වෙන්න ඕන. අපි කොච්චර මේ අනිත් පැත්ත කියන්න හැදුවා. නේද? තේහිමිත දැන් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ දැන් රූපය පිරිසිඳ දකින්න නම් කියලා තියෙන ක්‍රම ටික. දැන් Taman ඉස්සෙල්ල පිළිගත්තොත් මම රූපය පිරිසිඳ දැකලා නැහැ. ඇයි නැහැ කියන්නේ? අපිට රූපය දුකයි කියලා වැටහෙන්නේ නැහැ. එක්කෝ සමහර වෙලාවට දුකයි කියලා හිතනවා, සමහර වෙලාවට සැපයි කියලා හිතනවා. එහෙනම් මොකක් හරි මේකේ අඩුව තියෙනවා නේද? දැන් මේ ශරීරේ වුණත් සමහර වෙලාවට විතරයි දුක දැනෙන්නේ. සමහර වෙලාවට හරි ෂෝක්. මම
කොහෙද සම්පූර්ණ දුකම දැනෙන්නේ.
ඒක එහෙම දැනෙනවා නම් හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට තියෙන්නේ අපි සමහර රූප වලට ඇලෙනවා. මොකද ඒවයි ආස්වාදයක් තියෙනවා. නේද? දැන් කෑමට සමහර වෙලාවට ඇලෙනවා. සමහර කෑම වලට ඒ ආස්වාදය අපිට දැනෙනවා වැඩි. හරි? එහෙම වෙන්න බෑ. රූපේ රූපේ දුකයි කියලා දැක්කම දුකම වෙන්න ඕනේ. දැන් එහෙම නොවෙනවා නම් අපේ අවබෝධේ අඩුවක්. අනවක පිළිගන්නවා. අපි කරන්න හදන්නේ නෑ මම හරි. අනිත් පැත්තට ඉතින් තර්ක කරලා කියන්න හදනවා. එහෙම බෑ ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න නම් අපි මුලාවේ ඉන්නා නම් මුලාවේ ඉන්න බව ඉස්සෙල්ලා පිළිගන්න ඕන. දැනගන්න ඕන. ඒකටත් නුවණක් ඕනේ. මොකද එහෙම දැක්කොත් තමයි දැන් අපිට කරන්න වැඩක් තියෙනවා එහෙම. දැන් අපි නොදන්න දේ දැන් තියෙනවා. එහෙනම් ඒක දැනගන්න කරන්න වැඩක් තියෙනවා. නේද? එතකොට තමයි අන්න මාර්ගය ඕනේ. එතකොට තමයි දහම හොයන්නේ. ඒත් අපි රූපේ රැවටෙනවා නම් ওই රැවටීමෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ මොනවා හරි දේශනා කරලා තියෙනවා. දැන් ඒ ටික හොයන්න ඕනේ නේද? රූපේ ඇත්ත දකින්න මොන වගේ දේවල්ද කියලා තියෙන්නේ. ඈ ධාතු වශයෙන් බලන්න. පටවියා පුතේජෝ විදිහට බලන්න. නැත්නම් දෙතිස් කුණු පොරි විදිහට බලන්න නේද? ශරීරයේ කෙස්ලොම් නියද සම්මස්නහර විදිහට බලන්න. නාසීවතිකේ විදිහට මේ ශරීරේ මැරුණහම මෙන්න මේ වගේ එක එක අවස්ථා වලදී නේද? දවස් 3ක් ගියාම මොන වගේද? සතියක් විතර ගියාම මොන වගේද? ඈ මාසයක් විතර යනකොට ওই මලවිනියට මොකද වෙන්නේ? ඈ මේ ශරීරෙත් ඔය වගේ නේද? එහෙමත් බලන්න පුළුවන්. ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. ආත්මනසේ කරකීම පටවියා පොතේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔය රූපේ හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතු රූප කලාපෝලි. ඔය රූප කලාපත් නිතර වෙනස් වෙනවා. එක විදිහකට පවතින්නේ නැහැ. මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ ශරීරය මොහොතක් පාසා වෙනස් වෙනවා නේද? එහෙම බලන්න
පුළුවන්.
දකින්න රූපේ පේන්නේ නැහැ. මේකත් අපි බලමු කොහොමද කියලා. දකින්න රූපේ පේන්නේ නැහැ නේ? දකින්න රූපේ දකින්නයි පේනයි කියන එක තමයි එකයි.
තේරෙන්නේ
නේද? තියෙන දේක පේන්නේ. මෙලිය තියෙන දේමද මේ පේන්නේ? නැත්තම් පේන දේ තියෙනවමද? නෑ ඒකත් හොයන්න ඕනේ. ඒක බලන්න ඕන දැන් ආයතන විදිහට බලන්න කියනවා නේද? ස්කන්ධ ධාතු ආයතන විදිහට මේක බැලුවොත් තමයි ඔය ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. රූපේ ජරාවටපත් වෙනවා. ඔය වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. එහෙනම් ජරාවටපත් වෙනවා. මේ විදිහට බලන්න පුළුවන්. ඒක කොයි විදිහට බැලුවත් අන්තිමට එන්න ඕන මොකද්ද? මොන අවබෝධයද?
අනිත්‍ය
බව දකින්න නෙමෙයි මේ හදන්නේ. අනිත්‍ය බලන්නේ මොකටද? දුක බව. අමතක කරගෙන තමයි මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපි ප්‍රශ්නේ පැත්තක තියලා වෙන උත්තර හොයාගෙන හරියන්නේ නැහැ. මම දුකෙන් මිදෙන්න නෙමෙයි තාම හදන්නේ. දුකද ගයි දෙයට නොදන්න ගමනේ දැන්
තියෙන්නේ.
දුකද කොයි විදිහට දන්නේ නැති කෙනාට දුකෙන් මිදෙන්න බැහැ. මේ තාම මොකද්ද දුක කියලා දන්නේ. මේ දුක තේරුම් ගන්න මේ උත්සාහය. දුරජානන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධේ දුකයි කියලා අපට දැනෙන්නේ නැහැ ඔබ දුකයි කියලා. ඕක නේද ප්‍රශ්නේ? එතනින් පටන් ගන්න. නේද? නෑ ඒක නේද? මම දන්නේ ඒක දැහැවි කියලා. ස්කන්ධ බා. කියනවා ඔබ දුකයි කියලා කියනවා ඇයි? කියලා හොයන්නේ. ඕක හොයන්න හිතෙන්නේ නැහැ අපි ඕක දන්නවා කියලා හිතුවා. වෙලා තියෙන්නේ ඔන්න ඕක. මට දුක දන්නා දැන් දුකේ මිදෙන හැටි කියා දෙන්න කියලා නේ කියන්නේ. මේ මට නම් තියෙන ප්‍රශ්නේ දුක බව දන්නේ නැතිනම්. දුක දුක විදිහට අඳුනගත්තා නම් බුදුරජාණන් වහන්සේම කියනවා තාම ඒ දුක දුක විදිහට දැක්කනම් තව මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. මොකටද? ওই දුකෙන් මිදෙන්න. කවුද දුක දුක විදිහට දැක්ක කෙනා? තමන්ගෙන් මහල බලන්න මම මේ වගේ උත්සාහයක් දෙනවා. මගේ දුකක් කියලා දැක්කනම් අර සුනාමියක් එනවා වගේ දැක්කනම් ආයේ බලබලා ඉන්නවද? දුවනවා කියන්නේ වටපිට හෝ හොයා ඉන්නවා. අන්න දුක දුක විදිහට දැක්කා. එදාට මොකද වෙන්නේ? මොහොතක්වත් පමා වෙනවද දුකෙන් ගැලවෙන්න? නෑ, ඔක්කොම අතහැරලා දුවන්නේ. නේද? අන්න උපමාව දෙන්නේ හිසගිනි ගත්ත කෙනා ඒකින් නිවන්න කොහොමද උත්සාහයක් කරන්නේ? අන්න එහෙම උත්සාහයක් ගන්නවා මේ දුක දැක්ක කෙනා. තවයි තේරුම් ගන්න ඕන දුක දැකලාද නැද්ද? අපිට ඉතින් මේ දැන් වෙලාව වැඩියෙන් තියෙන්නේ දුක නැති කරවන්නද නැත්නම් අනිත් වැඩවලට? දවසේ වෙලාවෙන් වැඩි හරියක් තියෙන්නේ දුක එකතු කරන්නද දුකෙන් මිදෙන්නද?
එකතු කරන්න.
හොඳට දුකෙන් මිදෙන්න. දුක එකතු කරන්නේ. දුක දුක විදිහට නොදන්න නේ. නැත්නම් අපි වැඩි වෙලාවක් දන්නේ නැහැ දුක් එකතු කරන්න. ඔය එකතු කරන්නේ දුක් කියලා දන්නවා නේ. එතකොට අර හිස ගිනි ගත්ත කියලා ගින්න නිවන්න උත්සාහයේ යොදන්නේ ගිනි අරන් කියලා දැක්කෝ නේ. සුනාමියෙන් බේරෙන්න දුවන්නේ සුනාමිය එනවා කියලා දැනගත්තා. අර නොදන්න ගමටනේ මොහොත ගොඩ මේ කියන්නේ ගොඩ වුණා කියලා හොඳට බලන්න නේද? දුක දැකලාද? නෑ, භයානක කව දැක්කේ නෑ. දැක්කා ඒ පැත්තට ගියේ නෑ. නේද? දැන් ඔක උපමාවක් විදිහට ගන්න. දැන් අපි මේ ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ අපි ගැන. අපිත් අර දැන් මොහොත ගොඩ අරන් ඔන්න හොඳ වෙයි. ගිහිල්ලා රවුමක් ගහලා මාළු ටික පුත්තරගෙන ඉන්න හොඳයි කියලා ඉඩමකුත් ටිකක් අල්ලගන්න හොඳයි කියලා යනවා. තව ඉඩමකුත් අල්ලගන්න. නෑ මේ තියෙන ඉඩම අදි තව ටිකක් අල්ලගන්න ඕන.
නෑ
මේ දුකටපත් වෙනවා කියන නුවණක් නෑ. ඒ නුවණ එන්න නම් ප්‍රඥාව වැඩෙන්න ඕන දහම් දකින්න. අපට බුදු කෙනෙකුට විතරයි යෝග තීරණ ගන්න පැහැදිලි කරන්න පුළුවන් නේද? අපිට වාසනාව ලැබිලා තියෙනවා බුදු දහම අහන්න. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද කියන එක තමයි දැන් තියෙන්නේ. එතකොට රූපය දැන් Taman තේරුම් ගන්න ඕන. අපි තාම බුදුරජාණන් වහන්සේ කියන විදිහට රූපය දැකලා නැහැ, පැහැදිලි දැකලා නැහැ, පිරිසිඳ දැකලා නැහැ. එන රූපේ පිළිසිඳ දකින්න අවශ්‍ය දේවල් කරන්න තියෙනවා නේද? එහෙම දැක්කොත් නම් මාර්ගයක් වැඩයි. ඇතු ඕ වෙන විදිහට නම් මට නිවන් දකින්න මාර්ගය කියලා දෙන්න කිව්වට නම් ඕක හරියන්නේ නැහැ. අර අහලා තින්න. මේ දැනුමක් එක. ඇයි මේක කරන්නේ? Tamanට ඕන කමක් එන්නේ ඒක. කවුරුත් කියනකට බලෙන් කරන එකනේ දැන් කරන්නේ. මෙතෙන්ට આવුත් විතරයි භාවනා කරන්නේ. මේකත් අර බලෙන් මතක් කර කර දෙන්න ඕන. දැන් කතා කරන්න එක අරවා මේ. මේ Tamanගේ ඕන කමද මේ තියෙන්නේ? නැහැ. එහෙම මේ මාර්ගේ වඩන්න බෑ. මේ තමන්ගේ දැක්මක් වෙලා තමන්ට ලොකු ඕන කමක් එන්න ඕන. මම මේ දුකේ ඉන්නේ. ඔය දුකෙන් මිදෙන්න නම් මේ තව බොහොම සුළු කාලයයි අපේ මනුස්ස ජීවිතේ තියෙන්නේ. නේද? මේක ගෙවිලා ගියොත් ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්මයක් අහන්න ලැබුණ වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න ඕන. නේද? කියන එක ඒක ඉතින් නිකන් එන්නේ නැහැ. දුක කියන එක දකින තරමට තමයි ඕක ඉන්නේ. දුකෙන් මිදෙන්න ඕන තමයි.
නෑ, තවසෙම අපි මෙතනට එන්නේ ඉතේක. දැන් මොකද මේ අපි තනියම කොහොම හරි දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක අපිට කරන්න බැරි නිසා තව ටිකක්
ඒක මේ එහෙම එහෙම වෙලා තියෙන්නේ. මම කියන්නේ මට හිතෙන විදිහට මම මේ දුක දැකලා නැහැ. තමන්ගෙන්ම අහන්න. දැන් මම මේ කොච්චර වෙලා දැන් සතියකට කොච්චර වෙලාව දානවද මේකට? මම දුක දැකලාද නැද්ද? මේ ତොට ඒක අවබෝධයේ අඩුවක්
තියෙනවා. ඒක තමයි.
ඔව්. ඒ අවබෝධයේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නිවනම නෙවෙයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී හෙල් පෙරණ ඇසු විරුද්ධ ධර්මතාවයක් අවබෝධ කළ අපෝපේ අනනුසුතේස ධම්මේස. මොකක්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය? දුක කියන එක අවබෝධ කරගන්නත් ලොකු නුවණක් ඕන. මොකද බුදු කෙනෙක්ම කියනවා මේක පෙරණ ඇසු විරුද්ධ ධර්මතාවයක්. ඒ කියන්නේ සිද්ධාත් කුමාරයා කාලේ දැනගෙන හිටිය එකක් නෙවෙයි. අවබෝධ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. අපි නම් හිතන්නේ අපි දුක්ඛ ආර්ය සත්‍ය දන්නවා කියලා. බුදු කෙනෙක් දේශනා කරනවා මේක මීට කලින් බ්‍රහ්මයෙක් මාරේ දෙවියෙක් මනුස්සයෙක් යම් කිසි කෙනෙක් අහලවත් නැති රූපේ අනනුසුතේ සුධම්මේසු කියලා දෙයක් මේ අවබෝධ වෙනවා. දුක්ඛාරේස නාපි ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක අපි දන්නේ නැහැ කියන උපමා තමයි අර දුන්නේ. මේක දැනගත්තා නම් තව මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. දුක එකතු කරන්න වැඩි කාලයක් දාන්නේ වැඩි කාලේ දාන්නේ මොකටද? දුකෙන් නිදහස් වෙන්න. කවුද දුක දුක විදිහට දකින්නේ? අපි එහෙම උත්සාහයක් යොදන්නේ නැහැ කියන්නේ අපි දුක දුක විදිහට දැකලා නැහැ, අවබෝධ කරලා නැහැ. අපට ලොකු දැක්කනම් ආයි කවුරුවත් කියන්න ඕනේ නැහැ. තමන්ගේ උත්සාහය නේද? තමන් දුකටපත් වෙන එකෙන් මිදෙන්න තමන් උත්සාහ කරන. අන්න ඒ දැක්ම ගන්න තමයි අපිට කියනවා සම්මාදිට්ඨිය කියලා. දුක පිළිබඳව සත්‍ය ඥානය ඇති කරගන්නවා. හරි. ඒ සත්‍ය ඥානය නිකන් එන්නේ නැහැ. ඒතකොට දුකට හේතුය පිළිබඳ සත්‍ය ඥානයක් එනවා. මේ හේතුව ඉදුන් නැත්නම් දුක නිරෝධයි කියන ඒ නුවණක් එනවා. එනා එකට මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් කරන්න ඕන කියන ඔය හතර ගැනම දැක්මක්. සත්‍ය ඥානය. ඒකට කියනවා මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයට කියනවා සම්මා දිට්ඨිය කියලා. හරි. සම්මා දිට්ඨිය ඇති කරගන්න එක ලේසි නෑ. පිටුවට. හරි. ඒකට ධර්මය ගොඩක් නුවණින් හොයන්න ඕන. දැන් අර සම්මා දිට්ඨියේ නෑ කියලා පෙන්වන්න තමයි මම අර කිව්වේ. දැන් රූපය දුකයි කියන නුවණ තියනා දෙයක ඒක තමන්ගෙන්ම අහන්න ඕන. නැත්තම් දැන් තේරුම් ගන්න ඕන තව අපේ ප්‍රඥාව වඩන්න තියෙනවා. මේ ප්‍රඥාවේ අඩුකමක්. නේද? රූපය පිරිසිඳ දැකලා නැහැ තව. රූපය ඇත්ත ඇති හැටි දැකලා නැහැ. එකයි අපි රූපයට ඇලුම් කරන්නේ. රූපේ බාර ගන්න. රූපේ සතුටු වෙන්නේ. නේද? රූපය හොඳයි කියලා දකින්නේ ඇලෙන්නේ බැඳෙන්නේ සිහි මුලාවෙන්. රූපයේ සිහි මුලා වෙලාද නැද්ද? සිහි මුලා වෙලා නැත්තම් රූපය තියෙනකොටම දුකයි කියලා තේින්නේ යථාභූත ඥාන. සිහි මුලාවට තමයි තේින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අන්න චක්කොම් වික්ඛවේ ඥානං පස්සං යථාභූත. ඈ ඥානං පස්සං යථාභූත. චක්කොම් ඥානං පස්සං යථාභූත. ඥානං කියන්නේ දැනගන්න, පස්සං කියන්නේ දකින්න. මොකද්ද දැනගන්න දකින්න කියන්නේ? යථාභූත. ඇත්ත ඇති හැටි. එහෙම කියන්න කලින් කියනවා මේ සත්වයා චක්කුම් අජානං අපස්සං යථාභූත. ඇහැ ගැන දන්නේ නැහැ, දකින්නේ නැහැ ඇත්ත ඇති හැටි. එහෙම දන්නේ නැති, දකින්නේ නැති එක්කෙනාට මොකද වෙලා තියෙන්නේ? ඒවයි සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා. සාරජ්‍යති සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. අන සාමාන්‍ය කෙනාගේ தත්ත්වය. රූපයේ ඇහැටත් කියනවා, ඇහෙන් දැනගන්න රූපෙටත් කියනවා නේද? රූපේ ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම මොකද වෙන්නේ?
ඒක ඇලෙනවා.
ඒක ඔබයි කියලා තණ්හා කරනවා. තණ්හා කරනවා. තණ්හා නිසා නේද හොයන්නේ? තණ්හා කරනවා.
ඒකමයි තණ්හා.
එලෙනා වෙනදා සිහි මුලා වෙනවා. එතකොට තණ්හාව වැඩි දියුණු වෙනවා. එතකොට තණ්හාව අනුව ඊළඟට හිතනවා කියනවා ක්‍රියා කරනවා. එතකොට ආයේ ආයේ මොනවද රැස් වෙන්නේ? එතකොට තව තව දුක්ඛ. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. උපචයං කියන්නේ රැස් කරනවා. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ තව තව රැස් කරනවා. අපි පංච උපාදානස්කන්ධ දුකයි කියලා දැක්කනම් තව තව රැස් කරයි නෑ. දකින් නැතිකමමනේ ආය ආය රස කරන්නේ නේද? තව තව එකතු කරන්නේ. එතකොට මේකේ අජානං අපස්සං යථාභූතං ඇත්ත ඇති ඇති. දන්නේ නැති, දකින් නැති කෙනාට වෙන්නේ ඒවයි ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. ඈ එයා තණ්හා පවඩදී තණ්හාව වැඩි දියුණු කරගන්නවා. ආයතින් පංච උපාදාන කංග උපචයං ගච්ඡති. තව තව පංච උපාදාන සංග රස කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චක්කුම් රූපේ චක්කු විඥානේ වගේ දේවල් වල ඇත්ත ඇති හැටි දකින්න ඥානං පස්සං යථා භූතං වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔය ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. කවුද මේක ඇත්ත ඇති හැටි දන්න දකින්න කෙනා? එයා එතකොට එයාට මොකද්ද ඇති වෙන්නේ? සම්මා දිට්ඨිය. සාස්ස හෝති සම්මා දිට්ඨිය. එයා ආයේ ආයේ පංච උපාදාන ස්කන්ධ රැස් කරන්නේ නැහැ. ආයතින් පංච උපාදාන ස්කන්ධ දැන් කියන්නේ අපචයම්. ඉස්සෙල්ලා කිව්ව උපචයම් කච්ච රැස් කරනවා. දැන් රැස් කරන්නේ නැහැ. අපචයම්. එයාට කියනවා සාස්ස හෝති සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පහළ වුණා. කවුද? ඇහැ ගැන, රූපය ගැන ඇත්තටි දකින්න කෙනා. ඒකට ඇහැ ගැන, රූපේ ගැන විතර නෙවෙයි, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගඳ සුවඳ ගැන, දිව ගැන, රස ගැන, කය ගැන, ස්පර්ශ ගැන, මනස ගැන, ධම්ම ගැන. අය හය. ඒවා විතර නෙමෙයි, ඒවා නිසා පහළ වෙන විඥාන ගැන. ඕ තුන නිසා උපදින පස්සේ ගැන. ඒ පස්සේ නිසා උපදින වේදනා ගැන. ඔන්න ඔය ගැන ඥානම් පස්සන් යථා භූත ඇත්ත ඇති ඇති දැනගන්න දකින්න. දැනගත්තු දේ දැක්මක් කරගන්නවා. දැක්ම කියන්නේ තමන්ගේ අවබෝධය. අනුන් කියපු හින්දා නෙවෙයි. මේක මෙහෙමමයි කියලා තමන්ගේ දැක්මක් කරගන්න. තියෙනවා. ඒ දැන් සත්‍ය ඥානය ගැන මේ තාම කියන්නේ. දන්න දකින කෙනාට තමයි දැන් කෘත්‍ය තියෙන්නේ. සම්මා දිට්ඨියනේ දන්න දකින බව කියන්නේ සම්මා දිට්ඨිය. දැන් දැනුමම සම්මා දිට්ඨිය වෙන්නේ නැහැ. ඒක කිව්වේ දැන් දැනුම තියෙනවා. පංච උපාදානස්කන්ධය දුකයි කියලා දන්නවා. දැකලාද? හොයන්න ඕන ටික තෝරගන්න ඉස්සෙල්ලා. මොකක්ද ඕන? දුක දුක විදිහට දකින්න. එදාට අහන්නේ මේක ගැනත් හොයන්න ඕනද කියලා. මේක දැක්කේ නැති හින්දාමයි ඒක අහන්නේ. දැන් ඉස්සෙල්ලා අපි පටන් ගන්න ඕන දුක දුක විදිහට අවබෝධ කරගන්න. රූපය දුකයි කියන එක අවබෝධ කරගන්න ඕන. වේදනාව දුකයි කියන එක අවබෝධ කරගන්න ඕන. සංඥාව දුකයි කියන එක අවබෝධ කරගන්න තියෙනවා. සංඛාරය දුකයි කියන එක අවබෝධ කරගන්න තියෙනවා. විඥාණය දුකයි කියන එක අවබෝධ කරගන්න තියෙනවා. මොකද දැනුම තිබුණාට මදි. කියනවා ඕවා දුකයි කියලා කියනවා. කරන්නේ අනිත් එක. තමන්ගෙන් බැලුවොත් ඕවා ගොඩ ගහනවද අයින් කරනවද කියන එක තේරෙනවා.
දැනුම
එනකොට සංස්කාර පිළිල්ලට
කරන්නේ නැතුව යනවා නේද? දැනුම. දැනුමෙන් හරියන්නේ නැහැ. දැනුම
අපිට තියෙනවා. අවබෝධය එනකොට සංස්කාර කරනවා. අවබෝධය. අවබෝධය කියන්නේ දැක්ම. දකින්න. දැන් අපි දැක්ම කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන කියනවා නම් රූප ගැන කියනවා නම් ඒකට අපි ඇහෙන් රූපය දකිනකොට ඕකේ ඇත්ත ඇති හැටි දැක්කනම් මොකද වෙන්නේ?
සංස්කාරය.
ඒ තත්ත්වෙද අපි ඉන්නේ. අන්න ඒක තමයි වань. ඇහෙන් රූපයක් දකිනකොට අපිට ඔය හටගන්නේ දුක කියලා
දකින්නවා.
දැනුම තියෙනවා දැක්ම නැහැ.
දැක්ම
තියනවා නම් ආයේ උපතස්සේ ඉලවන්නේ නැහැ. ආයේ ආයේ රැස් කරන්නේ නැහැ.
ජාතිය
ඇති කරන්නේ. දැන් දැනුම දැක්මක් වෙලා නැති තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැමෝටම ওই දැනුම නම් තියෙනවා. අහුවත් කියන වචන ලිස්ට් එක නොදන්නේවත් කියාගෙන යනවා. දැක්කද කියන එක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. කලකිරෙන්න ඕන කියලා එකක් නැහැ. දැක්කොත් කලකිරෙනවා. දුකයි කියලා දැක්කට පස්සේ ආයි කලකිරෙන්නේ නැත්තන් නේද? ඊට පස්සේ මං කියේ සුනාමි එනවා කියලා දැක්කොත් ආයේ ඌව වචන හොහොව ආයිනේ ඔක්කොම දාලා දුවනවා මේක නේ අප්‍රමාදේ දැන් එහෙමද මේ මොහොතේ ටිකක් ඇහැ පිනවලා පස්සේ අපි භාවනා කරමුකෝ නේද මේ මොහොතේ පොඩ්ඩක් දිව පිනවලා බට්ටිට කාලා එහෙම පස්සේ නිින්දක් එහෙම දාලා පස්සේ පුළුවන් ඕව බලන්න
ඒ
භාවනාව තියෙන්නේ දෙවන තරද උදේටනේ
අනිත් දවස්වල පිනවන්න කරන එක ගන්න වෙන්නේ දැන් අපි ශරීරය පවත්වා ගන්න කියලා කියන්නේ
නෑ මේ ටික දැන් අවංකව තමන්ගෙන් අහන්න මට කියන්න නෙවෙයි අපේ තමන්ගේ ඇත්ත තත්ත්වේ මොකක්ද කියන්නේ එතකොට පේයි මෙහෙම උත්සාහයක් යොදන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අප්‍රමාදයක් අපේ නෑ මන් දන්නේ ඕගොල්ලෝ ගැන මගේ නම් නෑ එහෙම අප්‍රවාදයක් නැත්තම් ඒ කියන්නේ හැම මොහොතේම අපි උත්සාහය යොදන්නේ නැත්නම් එතන දකින්නේ මොකද්ද දුක දැකලා නෑ දුක දැක්කනම් හැම ක්ෂණයකදීම උපදින්නේ දුකක් කියලා දැන් ඔබ තර්කෙන් නම් කිය. යෝගෝ ඔය පංච උපාදානස්කන්ධේ හදන. ඉතින් ඇයි අපි ඕකම කර කර ඉන්නේ? ඔහ දැනුව තිබුණාට දැක්ම නැ දකින්නේ. නේද? කියයි වචන ගොඩෙන් කිය. යෝ ඇහෙන් රූප දකින්න එක දුකයි කණෙන් සද්දාහන එක දුකයි අරව මේවා කියයි. ඉතින් දුක නා ඕක කරන්නේ මොකද? ඇයි ඔකට ආසා කරන්නේ? අවබෝධ වෙලා නැහැ කියලා පේනවද? ඒ ගැන සම්මා දිට්ඨිය නැහැ. හරි? එතකොට දැන් වෙලා තියෙන්නේ තව කෙනෙක් මතක් කරලා දෙන්න ඕන. ඕන දැන් භාවනා කරන්න. වෙන කාට හරි ඕන හින්දායි කරන්නේ. තමන්ගේ දැක්ක දැන් අර සුනාමිය එනකොට කවුරු හරි ඇවිල්ලා කියන්නවද ඕන්න ඔයත් දුවන්න කියලා. ඔක දැක්කන කවුරු හරි කියනකන් ඉන්නවද හොඳට වාඩිලා ආ අර කව කැම ටිකක් උයාගෙන කාලා එහෙම අපි යන්නේ කියලා ඉන්නවද නෑ එතකොට වෙන කෙනෙක් කියන හින්දාද එතකොට නෑ අන්න තමන් දුක දැක්කන තමන් ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා ආයේ අනිත් අය මොනවා කළත් තමයි ඕගලන්ට උඩනම් ඉන්න මම නම් මේකෙන් ගැලවෙනවා කියලා දුවනවා නේ අන්න අන්න ඒ ප්‍රඥාවෙන් දකින්න කියලා නේද අනිත් අය පිළිගන්නේ නැත්තා ඉතින් ඔයගොල්ලෝ ඉන්න මම නම් ඔය දුකට අහු වෙන්නේ මම වෙයි එහෙම එහෙම ඕනකමක් එනවා නේද ඒ ඕනකම නැත්තේ දුක දුක විදිහට දකින්න නුවණක් නැහැ. මේ සසර යන සත්‍ය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ අර දැල්ලට පනින පළඟැටියෝ වගේ. දැල්ල දැක්ක ගමන් ඕක සැපයි කියලා හොඳයි කියලා ආස්වාදයට අහු වෙලා දැල්ලට පනිනවා මිසක් ඕක දුකයි කියලා දකින්න ශක්තියක් නැහැ නුවණක් නැහැ. ඒතර අපිට රූපයේ දුකයි කියලා දකින්න එහෙම නුවණක් නැහැ. ඒ දකින්න සිහිය පිහිටන්නේ නැහැ. තවට ඔන්නයේ සිහිය නුවණ පිහිටන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ එකම මාර්ගයේ විදිහට පෙන්වන්නේ. සිහිය නුවණ පිහිටන්න. සතිපට්ඨාන. මේක තමයි එකම මාර්ගය. සත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. ඒක මොකේද සිහිය පිහිටන්න කියන්නේ? කය පිළිගන්න නේද? කායන පස්සනාව. ඊළඟට වේදනාව ගැන. ඒක අපි මුල එක දැන් ඉස්සෙල්ලා පටන් ගමු. කය පිළිබඳව සිහිය පිටන. කය කියලා පොදුවේ අදහස් කරන්නේ රූප. කය කියලා අදහස් කරන්නේ රූප. මොකද එතන කියනවා අජත්ත කය ගැනත් සිහිය පිටන්න. බහිත්ත කය ගැනත් සිහිය පිටන්න. අභ්‍යන්තර රූප ගැනත් සිහිය පිහිටන්න ඕන. බාහිර රූප ගැනත් සිහිය පිහිටන්න ඕන. ඉති අජ්ජත්තං වා කායේ කායං පස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායං පස්සී විහෙරති. ඊළඟට කියනවා අජ්ජත්ත බහිද්ධා වා කායේ කායං පස්සී විහෙරති. නේද? ඔබ කරන්න ඕන මේ කවුවත් කියන හින්දා නෙමෙයි. තමන්ට ඕනකමක් එන්න ඕන මේක කරන්න. තමන්ට ඕනකමක් එන්නේ රූපේ දුකයි. රූපේ ඇත්ත ඇති හැටි මම දැකලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපේ පිරිසිඳ දකින්න. දුකෙන් ගැලවෙන්න ඕන නම් මේ ඒකට ඕනකමක් ඇති වෙන්න ඕන. ඕනකමක් ඇති වෙන්න නම් දුක දකින්න. නැත්තම් අර කවුරුවත් කියන හින්දා ඔහේ ඉතින් ටිකක් වෙලා කරනවා ඊට පස්සේ ආයෙ මතක නැහැ.
මෙතන
ඉන්න ඔක්කොම දුක දැකලා නෑ ඇයිලද? නෑ. මම දැකලා නම් මෙච්චර ගැන කියන්න ඕන. දුක දැකලා නැති එකමයි මේකේ ප්‍රශ්නේ. දුක කියලා හිතාගෙන ඉන්න දැනුම තියනවා දැක්ම නැහැ. ඒ දැක්ම ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. නුවණ වඩනවා. ඒකට ඒ රූපය ඇත්ත දකින්න එක විදිහක් කායනුපස්සනාව. අත්‍යත්ත රූපේ ගැනත් සිහිය පිහිටන්න ඕන. බාහිර රූපේ ගැනත් සිහිය පිහිටන්න. සිහිය පිහිටන්න කියන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සති. වචන තුනක් කියනවා. ආතාපි කියන්නේ වීර්ය කරන්න උත්සාහ කරන්න. උත්සාහනකලොත් කරන්න බෑ. මේ ඉබේ සිහිය පිහිටන්නේ නැහැ. උත්සාහ කරන්නේ. නෑ සතිය වඩන්න උත්සාහ වීර්ය කරන්න ඕන. නේද? ලොකු වීර්යක් ඇතුව ඒක කරන්න ඕන. හා සිහිය පිහිටන්න වීර්ය වර්ධනය කරගන්න නම් දුක දකින්න. දුක නැති කරගන්නයි මේක කරන්නේ. කියන්නේ නැත්තම් අරක තව කවුරු හරි ආභාවනා කරන්න කියපු හින්දා දරනවා. ඒත් බලන් ඉන්නේ කොයි වෙලාවෙ මේක නවත්තයිද? කොයි වෙලාවෙ මේක නවත්තයි? දැන් ඇති කියයි, දැන් ඇති කියයි. එහෙමනේ කරන්නේ. සමහරව ඇති කියන්න කලිනුත් නවත්තලා ඒක. ආ එහෙම මෙහෙම සද්ද දානවා මම මට මතක් කරන්නේ. අර අමතක වෙලා. මම භාවනා කරලා ඉවරයි අනිත් අය තාම කරනවා ඕක නවත්තන්න ඕන. ඉතින් පොඩි සද්දයක් දානවා. මේක තමන් කරන දේවල්. අපි නොදන්නා වගේ හිටියා.
සිතේ අමාරු බව
සෝතගාමි කියලා දුගම්බලා කියනවා නේද? ඔව්. ඒ අමාරු තමයි ඒක. මාර්ගයේ වැඩම එක උඩුගම්බලා පිහිනනවා වගේ අමාරු වැඩක්. මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ නේද? අපි හිතන තරම් ලේසි නෑ. ඒ අමාරු වෙලා තියෙන හේතුව අපිට මේකේ ඕනකම ඇවිල්ලා නෑ. තාම අපි ගිලෙනවා කියලා දන්නේ නැහැ. ඒක පිහිනන්න ඕනකම නෑ. වේ අනිත් පැත්ත යන විදිහට යම එක තමයි කරන්නේ ඈ. ඒත් ඒක නිදන්න නම් ඒකයි මම කියන්නේ. දහම අහලා ඒකේ නුවණ ඇති කරගන්න. ඒකට අපි දැන් තේරුම් ගන්න තියෙනවා මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක. රූප උපාදානස්කන්ධේ දුකයි කියන එකෙන් පටන් ගන්න වෙනවා නේද? ඊටු ටිකක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකක් බලන්න තියෙනවා. හැබැයි ඉස්සෙල්ලා රූපය දැනගෙන ඉන්න ඕනේ. රූප උපාදානස්කන්ධය දුකයි කියන එක දැනගන්න ඕනේ. දැන් රූප උපාදානස්කන්ධය තියෙන්නේ කොයි වෙලාවේද? නැත්නම් ඔක හටගන්නේ කොයි වෙලාවේද? රූපයක් ගැන දැනගන්න වෙලාව. නේද? කොයි වෙලාවේද රූපයක් ගැන දැනගන්න? ඇහෙන් දකිනකොට කණෙන් අහනකොට
හැම වෙලාවෙම දිනනවා.
නාසයෙන් ගඳ සුවඳක් දැනෙනකොට දිවෙන් රසක් දැනෙනකොට කයෙන් ස්පර්ශයක් ලැබෙනකොට නේද? අනිවාර්යයෙන් රූපයක් ගැන නේද දැනගන්නේ? ඇහෙන් දකිනවා කියන්නේ රූපයක් ගැන නේද දැනගන්නේ? කණෙන් සද්දයක් අහනවා කියන්නේ රූපයක් ගැන නේද දැනගන්නේ? නික සද්ද අහගෙන ඉන්න බලන්නේ රූපයක් ගන්න නැතුව සද්ද අහගන්න පුළුවන්ද කියලා. මොකද කෑ ගහනවා නේ. සද්දයක් ඇහෙනා නේද? මොකද්ද හිතන්නේ? සද්දයක් විතරයි කියලාද හිතන්නේ? අන්න අරහේ කුරුල්ලෙක් කෑ ගහනවා කියලා. රූපයක් එක්ක නේද සිහිවු? සද්දේ රූපයක් නේ. අපි රූපයක් හඳුවා ගාරගත්තා. සද්දේට අදාළව රූපයක් බාර අරගෙනමයි අපි සද්ද අහන්නේ. නේද? මිහිරි එකක් තියෙනවා. සමහර වද්ද අපි හරි ආසයි අහන්නේ. කවුරු හරි බණිනවා එහෙම ඇහුනොත් එහෙස්. ඕකේ අනිත් පැත්ත. අහන්න කැමති නැහැ. ඒ රූපෙට කැමති නැහැ. එයාට කැමති නෑ. මිහිරි කියලා හිතන එයාට කැමති. ඒකයි හීන රූප ප්‍රණීත රූප කියන්නේ. කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් තියෙනවා. ඔව්. ඔව්, අමරදේව මහත්තයාගේ සංගීතයට හරි ආසයි නේ. අර දැන් තරුණ අය දඩබඩ ගගා දඟල දඟල ගාන සංගීතයට කැමති නෑ.
ඒ කියන්නේ
කැමති ඒවත් තියෙනවා, අකමැති ඒවත් ඒ ඒගොල්ලෝ වෙනස්.
ඒ කියන්නේ
ඒවට කියන්නේ.
ඒ කියන්නේ දැන්
අපි ප්‍රෙෂර්
ගිහිල්ලා
ඒ තම තමන්ගේ දැන් මෙතන තේරුම් ගන්න ඕන අපි තමන් කැමති රූපක් තියෙනවා, අකමැති රූපක් තියෙනවා. ඒ රූප ගැන දැනගන්නේ කොහමද? මේ ආයතනයක් වැඩ කරන මොහොතේ නේද? ආයතනයක් වැඩ කරන මොහොතේ මනසෙන් සිහිපත් කරන්න පුළුවන්. මේ වුණාට ප්‍රධාන වෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එක. හරි. ඕවයින් අරමුණු ලැබෙනකොට අපිට නිකන් ඉන්න බෑ. ඒකට අදාළ රූප ගැන දැනගන්නවාමයි. නේද? ඇහෙන් දකිනකොට එළියේ තියෙන රූපයක් ගැන දැනගන්නවාමයි. කණෙන් සද්ද ඇහෙනකොට එළියේ තියෙන රූපයක් ගැන දැනගන්නවමයි.
ඒක මනස කරන වැඩේ.
ඔව්. දැන් හොඳ කරෝල බදින සුවඳක් එහෙම ආවොත් ඒ ගැන දැනගන්නවමයි. මේ කරෝල ටික. දැන් සුවඳේ තිබුණද රූපය? නැත්නම් අපිට කිච්ච මල් සුවඳක් එහෙම ආවොත් ඒක දැනගන්නවා නේද? සුවඳේ සුවඳට අදාළද රූපේ?
නැහැ. මොකද
ඒක අදාළ කරගෙන තියෙනවා. සුවඳ කියන්නේ රූපයක්ද? සුවඳ රූපයක් නෙවෙයි. සුවඳ එනකොට අපේ රූප හදලා ඉවරයි. නේද? සද්දේ ඇහෙනකොට අපේ රූප හදලා ඉවරයි. එතකොට මේ ඉන්ද්‍රිය පහෙන් සංඥාවක් දෙනකොට ඒකට අදාළ රූප අපි හදලා ඉවරයි. මේක තේරෙනවද? කණෙන් දෙන්නේ ශබ්ද සංඥාවනේ. නාසයෙන් දෙන්නේ ඒ ඝාන සංඥා. දිවෙන් දෙන්නේ රස සංඥා. කයෙන් දෙන්නේ ස්පර්ශ සංඥා. නේද? ඇහෙන් දෙන්නේ රූප නැත්නම් වර්ණ සංඥා. ඔය සංඥාව දෙනකොට අපි රූපේ හදලා ඉවරයි. සංඥාව කියන්නේ රූපේ නෙවෙයි. මොන එක තේරුම් ගන්න. සංඥාව කියන්නේ අපි දැනගන්න රූපේ නෙවෙයි. සංඥාවට අනුව හිතන කොටයි අපි රූපයක් ගැන දැනගන්නේ. සංඥාවට අනුව හිතන කොටයි රූපයක් ගැන
දැනගන්නේ.
දර කුරුල්ලගේ සද්දේ කියන එක සද්ද සංඥාව තමයි කන අරන් දෙන්නේ. කුරුල්ලෙක් වරන් දෙන්නේ නැහැ. ඒ සද්දේ ඇහෙනකොට කුරුල්ලව හදන්නේ කවුද? හිත. ඒකට අදාළව හිතනකොට හිත තමයි කියන්නේ ඔය සද්ද එන්නේ මෙන්න මේ රූපෙන් කියලා. සංඥාව. ඒක සංඥාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ මිරිඟුවක් කියලා. සංඥාව උපමා කරන්නේ මිරිඟුවට. දුක වෙනම හොයාගන්න ඕන. දැන් ඒක තමයි මේ හොයන්නේ. දුක දුක විදිහට දකින්න නුවණ ඇති කර ගන්නවා. එතකොට දැන් ඒ දැන් මේ තාම ඔය හරියට යන්නේ නැහැ. තාම මම කතා කරන්නේ රූපේ ගැන. එතකොට දැන් සංඥාව නිසා හදන රූපය ගැනයි මේ කතා කරන්නේ. අපි රූපයක් ගැන දැනගන්නේ මේ ඉන්ද්‍රියකින් අරන් දෙන සංඥාවත් තුලින් නේද? ඇහෙන් දැක්කන වර්ණ සංඥාවනේ ඇහැට අරන් දෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඇහැට අරන් දෙන්න පුළුවන්ද? බැ. කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරයි නේද? ඊට වඩා දෙයක් කනට අරන් දෙන්න පුළුවන්ද? කනට පුළුවන්ද රූපයක් අරන් දෙන්න? ඉතලා බෙර ගහනවා ඇහුණා. දැන් බෙරේ අරන් දුන්නේ කනෙන්ද? නෑ, කන අරන් දුන්නේ ශබ්ද සංඥාව විතරයි. බෙරේ හැදුවේ කවුද? හිත. ඒ සද්දට අනුව හිතනකොට නේද ඔය සද්දේ ඉන්නේ මෙන්න මේ රූපෙන් මේ බෙරේ කියලා හිත නේද කිව්වේ? ඒකට සද්ද සංඥාවේද තිබුණේ රූපේ?
නෑ. මනසේ දෙන්නේ.
හිත සංඥාව අනුව හිතනකොට නේද රූපේ ආවේ? නේද? සද්දයක් ඇහෙනකොට ඒ සද්ද ගැන අපි හිතනකොට නේද ඔබ බෙරයක් කියලා බෙරේක රූපයක් ආවේ. ඒ සංඥාවක් ඇතුළේ මේක ඉස්සෙල්ලා තියෙනවා. ඔබ මංහනේ දැන් බෙරේක සද්දේ එනකොට අපි බෙරයක් කියලා දැනගත්තානේ. නේද? දැන් මේ බෙරේ තියෙන එක සද්ද සංඥාවද රූපයක්ද?
සද්ද සංඥාව.
බෙරේ රූපය. සද්ද සංඥාව කියන එක බෙරේද? හැබැයි මේ සද්ද සංඥාව ආපු හින්දා නේද අපි බෙරයක් හදාගත්තේ හිතුවේ. ඒක සද්ද සංඥාවට අනුව හිතනකොට නේද රූපය ආවේ. ඒකට අදාළ රූපේ. ඒකට ඒ රූපේ ආවේ සංඥාවට අනුව හිතනකොට. මම කරන වැඩේ නෙමෙයි මේ කියන්නේ. හදන්නේ දුක අවබෝධ කරගන්න. මේ මාර්ගය නෙමෙයි මේ කියා දෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ මොකද්ද? දුක දුක විදියට දකින්නේ. ප්‍රශ්නේ මොකද කරන්නේ එපා. දැන් අපි ඉස්සෙම පනිනවා මාර්ගෙට. මෙහෙම කළා නම් හරි නේද? මෙහෙම කළා නම් ඕක නෑ නේ. ප්‍රශ්නේ අමතක කරන්න එපා. ප්‍රශ්නේ මොකද්ද? දුක දුක විදියට දකින්නේ නැති කම. මොකද දැක්කනම් අප්‍රමාද වෙනවනේ. හිස ගිනි ගත්ත කෙනා ඒක නිවනකම් විදියට නේද? දැන් ඔහොම ඉද්දි ගල් පාරක් ඇවිල්ලා වදිනවා උළු. ලේ ගලනවා. දැන් මොකක් කරයි? අනේ මං බණ ටික අහලා ඉවර වෙනකම් ඉන්නවා කියලා. මුදේද? මේ නවත්තන්න විදියක් හොයනවා නේද? ඒකට ප්‍රමාද වෙනවද? මම මේ ලොකු වැඩක් කර කර ඉන්නේ මේක ඉවර වෙලා කරනවා කියලා ප්‍රමාද වෙනවද? නෑ. මම ඔක උපමාව තේරුම් ගන්න. හිස ගිනි ගත්තා නම් අනිත් වැඩ කර කර ඒවා ඉවර කරලා මේක නිවනවා කියලා ඉන්නවද? රලේ ගලනවා නම් අනිත් වැඩ කරලා මේක නවත්තනවා කියලා ඉන්නවද? නෑ. අන්න ඔක අප්‍රමාදයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුක දුක විදිහට දැක්ක කෙනා මොහොතක්වත් පමා වෙන්නේ නැහැ මේ දුකෙන්
නිදෙන්න.
අපි එහෙම අප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ අපි දුක දුක විදිහට දැක්කේ නේ. දන්නවා කියලා තමයි හිතන්නේ. දන්නවා තමයි ඒ වුණාට දැකලා. අහලා තියෙනවා. රූප උපාදාන ස්කන්ධය දුකයි කියන අහලා තියෙනවා. දැන් ඒ වුණාට අපි කරන්නේම රූප උපාදාන කරන එකමයි කරන්නේ.
දැන් මහත්තයා දැන් අපිට රූපයක් දකිනකොටම දකිනකොට මේ ශබ්දයක් ඇහෙනකොටම රූපේ අපි හදන්නේ නැහැ
හැදෙනවානේ. හැදෙන.
මේ මානසික තම්පත් වෙලා දෙනුනේ.
හැදෙන මට්ටමට අපි පත් කරලා දිනවා.
පත් කරලා දිනවා මේකයි නෑ. නමුත් අපි කියනවා දැන් අපි දකින්න හදනවා කියලා. නමුත් ඒක නෙමෙයි මානසික කරන්නේ හැදෙනවානේ.
තම්පත් වෙලා දිනවා. හැදෙන්න හේතු ටික කවුද හදන්නේ?
දැන් ඇහෙන ඇහෙන නිසා ඒක හැදෙනවා. මානසික.
ඇහෙන නිසා හැදෙනා නෙවෙයි. ඔව් අතන තමයි ප්‍රශ්නේ. අපිට හිතෙන්නේ ඇහෙන නිසා හැදිලා ඉවරයි කියන්නේ. දැන් බෙරයක් ගැන නොදන්න පොඩි ළමෙක් හිටියොත් එයාට බෙරයක් හැදෙයිද ඔය සද්දේ? හැදෙනව නෑ හැදෙන්නේ. ඉබේ හැදෙනවා. ඒ හැදෙන්නේ
පරි දක්ෂ කොටන කියලා
කියන්නේ. ඒක හැදෙනවද? හදන්න හේතු සකස් කරලා තියෙන හින්දා හැදෙනවා.
හේතු සකස් කරලා
තියෙන්නේ කවුද? අපි. අපේ තියෙන නොදන්න කමට අවිද්‍යාවට තමයි හේතු ටික සකස් කරන්නේ. ඒක තමයි මේ අල්ලන්න හදන්නේ. මේකට ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන මෙතන කරන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ කළොත් අපිට ප්‍රයෝජනයක් තියෙනවා කියන එක. ඒක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා මේ දුක සකස් කරන්න. අපි මේ පරණ විදිහට හිටියොත් දුක සකස් කරනවා කියන එක තේරුම් ගන්න. දැන් රූපය සකස් කරනවා කියන එක තේරුම් ගන්න. ඇහුනේ සද්දේ අපි බාහිරේ තියෙන බෙරයක් බාරගත්තා. ඇහුනේ සද්ද අපි එළියේ ඉන්න කුරුල්ලෙක් බාරගත්. ඇහුනේ සද්ද අපි එළියේ යන වාහනයක් බාරගත්. නේද? හැම සද්දෙටම අපි ලෝකෙට ඇවිත් රූපයක් බාර අරන් නේද? මොන සද්දේ ආවත් අහගෙන ඉඳලා බලන්න. මොන සද්දේ ඇහුණත් අපි රූපයක් හදලා මේක කියලා ලෝකෙ ගැන දැනුවත් වීමක් ඇවිල්ලා. රූපයක් ගැන දැනගෙන. ලෝකෙ තියෙන රූපණ ඒ රූප අපේ තරහකාරය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, නැත්නම් පණ තියෙන ඒවා වෙන්න පුළුවන්, පණ නැති ඒවා වෙන්න පුළුවන්. ඔය රූපේ වර්ග කරන විදි තියෙනවා 11ක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අහුවොත් මෙන්න මේ 11ට මොකක් හරි වැටුණා නම් ඔබ රූපස්කන්ධය. මොනවාද 11? දුර තියෙන රූප, ළඟ තියෙන රූප. තාජ්‍යත් රූප, බහිද්ද රූප, හීන රූප, ප්‍රණීත රූප, ඕලාරික රූප, සියුම් රූප, නේද? අතීත රූප, අනාගත රූප, ඔන්න ඔය 11න් ඕන එකක් ගැන කතා කරනවා නම් ඔක රූපස්කන්ධය. හරි? මම හිතන්නේ මහා හත්තිපදෝපම සූත්‍රය ඔක විස්තර කරනවා. රූපස්කන්ධය කියන්නේ ඔන්න ඒ 11 ආකාරයෙන් ඕන එකක් තියනා නම් ඔක රූපස්කන්ධය. එතකොට ඒ රූප වල ඇත්ත ඇති හැටි දකින්න නම් ක්‍රමේ තමයි කායනුපස්සනම. නේද? කායනුපස්සනාවේදී බලන්න කියන අජ්ජත් රූපේ ගැනත් බලන්න කියන බහිද්ද රූපේ ගැනත් බලන්න කියන. එතකොට ওই රූප ඔක්කොම ටික අයිති නේද?
ඒ දෙකට අයිති.
අපි ඔය 11ට දාපු ඔක්කොම රූප ටික එක්ක අජ්ජත් එක්ක බහිද්ද නේද? ඒ කියන්නේ මේ ඔක්කොම රූප ගැන බලන්න කියන එක ඔය කියන්නේ. එතකොට දැන් අපි ওই සද්ද ඇහිලා හදපු රූප ටික ඔක්කොම අජ්ජත්ද බහිද්ද? බෙරේ තියෙන්නේ කොහෙද? එළියේ.
බහිද්ද රූප.
රහිත. කුරුල්ලා හිටියේ කොහෙද? එළියේ ගහේ ඉන්න ඇති නේ. බහිද්ද. බස් එක තියෙන්නේ කොහෙද? එළියේ. පාරේ. අජ්ජත්ද බහිද්ද? බහිද්ද. තුලෙන් හැදුනට අපි විශ්වාස කරන්නේ කොහේ තියෙනවා කියලා? බාහිරේ තියෙනවා නේද? නේද?
ඒකම
නේද? බාහිර රූපනේ අපි දැනගෙන තියෙන්නේ. බාහිර රූප ටික දැනගත්තේ මොකක් හින්දාද? සද්දයක්
ඇහුනේ නේද?
ඇහුනේ නේද? නේද? දැන් ඔක ඇත්ත දකින්න එක විදිහක් වෙන්නවා මේක ආයතන විදිහට බලන්න කියලා. අපි සත්‍යයක් ඇහිලා බාහිර රූපයක් ගැන දැනගත්තා නම් අපිට පුළුවන් ඔතන තියෙන ආයතන අඳුරගන්න. මොනවාද ආයතන?
සබ්බනාතේ දියකරු.
ආගෙන යනවා. සත්‍යයක් ඇහිලා බාහිර රූපයක් ගැන දැනගත්තා නම් මොනවාද එතන උදව් වුණ ආයතන? කනයි මනසයි සෝතායතනයයි මන ආයතනයයි මේ ඔය දෙක ගැන උදව් වෙනවා නේද? අපි සංඛයක් ඇහිලා රූපයක් ගැන දැනගන්නකොට ඇහැ උතන උදව් වෙනවද? නෑ. නාසය උදව් වෙනවද? නෑ. දිව උදව් වෙනවද? නෑ. කය උදව් වෙනවද? නෑ. මන උදව් වෙනවද?
උදව් වෙනවා.
දවෙන්නේ මේවත් නැහැ කියයි කියන්නේ. කන උදව් වෙලා සෝතායතනේ ඒ වගේම ඒක ගැන හිතලා මන ආයතන. ඔය ආයතන දෙක නේද උතන් තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ සෝතායතනේ මන ආයතනේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ කියනවා ආයතන විදිහට බලන්න මේක. සෝතායතනෙ වැඩ කරලා තිනා මන ආයතනෙ වැඩ කරලා තිනා. දැන් අපි අඳුර ගන්න ඕන සෝතායතනෙ හැකියාව මොකද්ද? කන, ශබ්දය, සෝත විඥාන. නේද? ඒක දෙනවා සෝත සංපස්සේ කියලා. ඒකට අන්නවතනින් එන ශබ්ද සංඥාවක් විතරයි කනට අරන් දෙන්න පුළුවන්. නේද? වේදනාවක් තියෙන පුළුවන් වේදනා සංඥා දෙක තමයි අරන් දෙන්න පුළුවන්. සද්දට අදාළ සද්ද සංඥාවට අමතරව දෙයක් කනට අරන් දෙන්න බෑ. කනට බෑ රූප සංඥාවට. කනට බෑ ගාන සංඥාවට. කනට බෑ රස සංඥාවට.
වේදනාවද පෙරපසු වෙන්නේ එහෙම එකක්
සංඥාව පෙරපසු දැම්මට ඕවා එකතරේ ඇති වෙනවා.
එකතරේ ඇති.
ඒකත් එක්ක තියෙන
සංඥාවත් එක්කම වේදනාවත්
ඔබේ සිතිවිලි ටික ඔක්කොම එක සැරේ හිතත් එක්කම හටගන්න අපි මේ තේරුම් කරන්න තමයි පෙරපසු
වෙනම
කියන්නේ එක මොහොතේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් තේරුම් ගන්න සෝත ආයතනෙට පුළුවන් සබ්බ සංඥාවක් කරන් දෙන්න
විතරම.
එයාට බෑ රූප සංඥාවක් කරන් දෙන්න. එයාට බෑ ගහන සංඥාවක් කරන් දෙන්න. එයාට බෑ රස සංඥාවක් කරන් දෙන්න. එයාට බෑ ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න. නේද? ඒකට වෙන වෙන ආයතනින්. ඔව් සද්ද රූප කියන්න පුළුවන්. ඒක වෙනකට වර්ණ රූපයක් නෙමෙයි. ඔව්. එතකොට සද්ද සංඥාව අරන් දෙන්න විතරයි කනට පුළුවන්. ඒ කියන්නේ කනේ ගෝචර භූමිය. සද්ද. කනේ ගෝචර භූමිය
ශබ්ද.
ඇහේ ගෝචර භූමිය වර්ණ.
වර්ණ ශබ්ද.
නාසයේ ගෝචර භූමිය
ගන්ධ
ශබ්ද. ගන්ධ ශබ්ද. දිවේ ගෝචර භූමිය
රස.
ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගෝචර භූමියෙන් එහා දෙයක් කරන්න බෑ. එහෙම. ඒගොල්ලන්ට විශේෂ වෙන්නේ ඒ ගෝචර භූමිය විතරයි. කනට ශබ්ද විශේෂ වුණාට කනට වර්ණ විශේෂ වෙන්නේ නැහැ. කනට ගඳ සුවඳ විශේෂ වෙන්නේ නැහැ. නේද? රස විශේෂ වෙන්නේ නැහැ. අරමුණු කරන්න බෑ විශේෂ වෙන්නේ නැහැ. හරි? එතකොට මේ විශේෂ නානත්වේ නානා විශේෂයන් ඇහැට විෂය වෙන එක කනට විෂය වෙන්නේ නැහැ. තේරුණා නේද? නානා විෂයන්. ඒ විෂය වෙන දේ නානත්වයක් තියෙන, ගෝචර නානත්වයක් තියෙන. දැන් කනට ඇහෙන ශබ්ද එක එක ශබ්ද සංඥාවෙන් කරගන්න කනට හැකියාව තියෙන. එතන ගෝචර නානත්වයක් තියෙන. හරි? නානා විෂයානි නානා ගෝචර. හැබැයි මේ අරන් දෙන අරමුණ විඳීමේ හැකියාව එයාට නැහැ. කනට ශබ්ද සංඥා අරන් දෙන්න පුළුවන් වුණාට අරමුණ විඳීමේ හැකියාව කනට නැහැ. ඇහැට වර්ණ සංඥා අරන් දෙන්න පුළුවන් වුණාට දැන් අරන් දෙන්නේ මොන අරමුණක්ද කියන එක විඳීමේ හැකියාව ඇහැට නැහැ. ඇහැ කියන්නේ හරියට කැමරාවක් වගේ. කැමරාවට ෆොටෝ ගන්න පුළුවන් වුණාට මං ගත්තේ මොන ෆොටෝ එකද කියන එක දකින්න එයාට හැකියාවක් නැහැ. නේ? මේ කැමරාවට ඕන තැනක ගිහිල්ලා ෆොටෝ ගන්න පුළුවන් නේ. එයා දන්නවද දැන් ගත්තේ මොන ෆොටෝ එකද කියලා? කැමරාවට මේ අරමුණ බුද්ධි විඳීමේ හැකියාව නැහැ. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන පහම ඔන්න ඔය විදිහයි. ඒගොල්ලන්ට ගන්න පුළුවන් අරමුණක් තියෙනවා, අනිත් අය ගන්න අරමුණු ගන්නත් බෑ නානා විශේෂ. නේද? ඒ ගන්න ඒවයි ගෝචර නානත්වෙකුත් තියෙනවා. හැබැයි ඒ ගන්නේ මොකද්ද කියලා දැනගන්න හැකියාවක් නැහැ. අරමුණ විඳීමේ හැකියාවක් නැහැ. පැහැදිලිද? ආයතන පහ දෙකට වෙන වෙනම ඔහම දැනගන්න. ආයතන පිරිසිඳ දැකීමේදී ඒක අවශ්‍යයි. ඔව්. ඒගොල්ලන්ගේ සීමාව අඳුරගන්න. ඒගොල්ලන්ගේ කෘත්‍ය අඳුරගන්න. ඇයි අඳුරගන්න ඕන? අපි මුලා වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඊට වඩා දේවල් කරන්න පුළුවන් කියලා. මේ මුලාවේ මිදෙන්න නෙමෙයි ඒක බලන්නේ. නේද? මුලාවෙන් මිදෙන්න අපි ඇත්ත දකින්න. ඔව්. ආයතන ගැට ගන්න ස්වභාවයක් අපේ තියෙනවා. එකකින් කරන වැඩේ අනිත් එකටත් පුළුවන් කියන අදහස තමයි අපි ලෝකෙට අහු වෙන්නේ. ඈ? ඒකෙන් මිදෙන්න ඔය ආයතන ගැන වෙන වෙනම හොඳට බලනවා. එතකොට ආයතනෙට සංඥාවක් කරන් දෙන්න විතරයි පුළුවන්. ඒක බුද්ධි විදීමේ හැකියාව නැහැ. මේ අරන් දුන්නේ මොකද්ද කියලා දැනගැනීමේ හැකියාව ආයතනෙට නේ. මේ ඉන්ද්‍රිය වලට හැකනාසයේ දිව ශරීරයට. හරි? දැන් ශරීරයට ස්පර්ශයක් කරන් දෙන්න පුළුවන් වුණාට ශරීරය දන්නේ නැහැ දැන් මොන ස්පර්ශයක අරන් දුන්නේ. පෙරමනේ දිවට රස අරන් දෙන්න පුළුවන් වුණාට දිව දන්නේ නැහැ දැන් මොන රසද අරන් දුන්නේ කියලා. මොන කෑමේද ওই රස බැලුවේ කියලා දිව දන්නවද? නැහැ. ස්පියාගෙන දිවේ ගෑවුවා. රසක් විඳා කියන එක විතරයි ආදරේ. ඔක මොකේ රසද කියලා කියන්නේ කවුද? දිවද හිතද?
හිත.
තේරුණා නේද? එහෙනම් කවුද අරමුණ බුද්ධි විඳලා තියෙන්නේ?
හිත.
එතකොට මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙලා තියෙන්නේ කවුද?
හිත.
මනස.
මම
දැන් ටික අහලා තියෙන එක මතක් වෙනවා. ඒ දැනුමනේ දැක්මනේ දැක්ම පැත්තෙන් එනකොට අර දැනුම ඕනනම් මතක් කරගන්න ඕන. අර දැනගෙන හිටියේ මේකනේ.
ප්‍රශ්න උත්තරේ
මම දන්නවා ඒක මම දෙන්නේ නැහැ තමන් හොයාගන්න එක. එක්කෙනෙක් නම් ඇවිල්ලා පොඩ්ඩක් අහගත්තා. මම යාව හොයයි කවුද කියලා ඒක අහගන්න. අහගෙන හරියන්නේ. දැන් පේනවද මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ කවුද? මනස. මනස නැති වුණා නම් අර නිකන් කැමරාව ෆොටෝ ගනි එකතු කරයි. කවුරුත් නැහැ බලන්න. නේද? අරමුණු ඉදින්නගෙන ඉන්නේ. මනස නැති වුණොත් දැන් සද්ද ඇහුවට දැන් රූප හදන්න කෙනෙක් නැති වෙනවා. හරියටම වෙන්නේ නේ. කන සද්ද ටික අරන් දෙනවා. අර මෙරේ හදන්න කෙනෙක් නැහැ. කුරුල්ල හදන්න කෙනෙක් නැහැ. බස් එක හදන්න කෙනෙක්
නැහැ.
මනස නැත්තයි කියන්නේ මනස කන කොච්චර අසරණ වෙනවද හිත හිටියේ නැත්තම්.